හරි බුද්ධ දේශනාව නම් කරන්න තියෙන්නේ සතිපට්ඨානෙ විතරයි. හැබැයි අපි සතිපට්ඨානෙ අඳුර ගන්න ඕන. සතිපට්ඨාන භාවනාව පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති කියන එකෙන් කියන එක අමතක කරන්න එපා. එතන තමයි මුල. සමුදය ධම්මානුපස්සීව. එතන වැරදුනොත් කියන්නේ එතන ඒ කැලල මග ඇරුණොත් ආර්ය ප්‍රතිපදාවට එන්නේ නැහැ. ඒ සමුදය ධම්මානුපස්සී කියන එකම වෙන්න ඕන. ඔය පත්‍රිකා අපේව නෙවෙයි ඈ. මේ මේවට අදාළ ඒවා නෙවෙයි. එක එක තැන් වලින් එන ඒවා. තමන් කියුවට කමන්නේ නුවණින් කියවන. දැන් දැන් තමන් විදර්ශනාව කියලා පුරුදු කරපු ඒවා තියෙනවා. නාම රූප බැලුවා වෙන්න පුළුවන්, හේතු බල බැලුවා වෙන්න පුළුවන්, අනිත්‍ය බැලුවා වෙන්න පුළුවන් නේද? ඒකම බලන්න ඒ ඒ බැලුවේ තියෙන දෙයකද? ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයකද බැලුවේ? කියන තැනින් තමයි දහමට ගලපන්නේ. එතකොට ඒ බැලීම ඒක බලන්න එපා කියන එක නෙමෙයි. මොකද මේ හැම එකක්ම මතක තියාගන්න කෙලෙස් තුනී වීමක් කරනවා හැම භාවනාවෙන්. එතකොට අපි දැන් විශේෂයෙන් ප්‍රඥාව යොදන්න ඕන. දැන් මේක ලෝකෙට අයිති ප්‍රතිපදාවක්ද ලෝකෙන් එතර වීමද කියන තැන. ඒ දෙකම ආර්ය අෂ්ටාංගික මාර්ග. ලෝකෙට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගිකුත් තියෙනවා, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගිකුත් තියෙනවා. ඒ දෙකම පටන් ගන්නේ සම්මා දිට්ඨි. ලෝකෙට අයිති සම්මා දිට්ඨිය කර්මඵල ගැන යන එක. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොකක් එක්කද යන්නේ? චතුරාර්ය සත්‍ය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං ආයං උච්චති සම්මා දිට්ඨි. මේකට කියනවා සම්මා දිට්ඨි. ඒ ඒකත් එක්ක යන්නේ ආර්ය සම්මා දිට්ඨිය. එතකොට දැන් මේ බලපු එකේ තමන් කරපු ඕන භාවනාවක බලන්න චතුරාර්ය සත්‍ය තියෙනවද? දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය තියෙනවද? එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ තියෙනවද? ඒකද අවබෝධ වෙන්නේ. එතනින් තමයි මේක බලන්න හොඳ තැනක් ඒක. දැන් අපි රූපයක් බාර ගන්නකොටම කායනුපස්සන වඩන්නේ රූපයක් ගැනනේ. ඒක රූපයක් බාර ගත්තොත් මේක කරන්න පුළුවන්. ඒ රූපයක් බාර ගන්නකොටම සමුදය ධම්මානුපස්සේ වුණාට පස්සේ තමයි මේ ඊටු ටික තේරුම් යන්නේ. මතක තියාගන්න. මුලින්ම රූපේ බාරගත්තට දැන් මොකක්වත් දන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා කියන එක විතරයි. ඔන්න හුස්මක් තියෙනවා කියන එකනේ. රූපේ විස්තර දැන් ආර්ය දර්ශනයට එන්න ඕන ටික බැලුවේ නැහැ නේ. සමුදය පැත්ත බැලුවේ නැහැ නේද? ඉතිරූපා ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තංගමෝ කියන නුවණ ආවට පස්සේ තමයි දහමට ගලපන්න පුළුවන්. එතකොට අපි රූපේ සමුදය දැක්කොත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා මෝඩකම මතයි රූපේ පැනෙවි කියලා දැක්කා කියලා හිතන්. එතෙන්ට නෙන්නේ නේද? ආයතන මුලාව මතයි ලෝකේ හැදුවේ කියන්නේ. එතකොට මුලාව මතයි රූපය. මුලාව යෙදුන් නැත්තම් රූපයක් පිහිටන්න බෑ, උපදින්න බෑ. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවයක් නේ අවබෝධ වෙන්නේ. ඕක ටිකක් අවබෝධ වුණා කියලා හිතන්න. අන්න එතකොට තමයි දැන් බලන්න ඕන සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද. රූපෙන් පටන් අරන් බලන්න බෑ. ඉති රූපං කියන එක තමයි ලෝකෙටයි තියෙන්නේ. සමුදයයි අත්ංගමයයි එක තමයි දහමට ගලපන්නේ. එතකොට සමුදය අවිද්‍යාව කියලා දැක්කොත් නෑ ඔක තේරුම් ගන්න තමයි උපමා දෙන්නේ. දැන් වතුරේ බල්ලා හැදුවේ අවිද්‍යාවෙන් කියලා අපි දන්නවනේ, බල්ලා දන්නේ නැති වුණාට නේද? මොඩකමද ආයතන මුලාවටයි වතුරේ බල්ලෙක් පැනෙන්නේ. එතකොට ඒ වතුරේ ඉන්න බල්ලා කියන රූපය ඒ රූපේකනයි දැන් අන්න බලන්නේ. එතකොට මේ වතුරේ ඉන්න බල්ලා කියන එක දුකක්ද නැද්ද? දුකක්. ඇයි දුකක් කියන්නේ? බල්ලා කියයිද ආ වතුරේ බල්ලෙක් ඉන්නා මට නම් ඉදි දුවන්නේ, මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියන්නේ. බිරුවොත් නම් දුකයි කියලා කියන්න පුළුවන්. මේ බල්ලා ටිකක් භාවනා කරලා බුරන්නේ නැහැ. ඔය බල්ලා වෙනස් වෙලා යන එකෙක් නේ, සතර මහා ධාතු වලින් ඉන්නේ හැදිලා තියෙන්නේ. ඉතින් මට ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඌ ඉන්නවනම් හිටපු දෙන්න. මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා ඉන්නවා. දැන් එයා අහනවා, ඉතින් බල්ලා හිටියට මට දුක නැහැ නේද? මෙන් දුක්ඛාරය සත්‍ය තියනවාද? නැත්තම් දුකෙන් මිදিলাද දැන්? හ්ම්? ආ. දැන් බල්ලෙක් ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති කතාව වෙනම එකක්. බල්ලෙක් ඉන්නවා කියලා හිතන තැන අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් නේද? ආ පනෝගත්තු එකම දුකයි නේද? මෝඩකම මත පැනවීමම ඒක දුකයි නේද? අන්න ඔකයි තේරුම් ගන්නවා. මේ සංස්කාර දුක තේරුම් ගන්නවා. සංස්කරණයම දුකයි. සකස් කිරීමම දුකයි. මොකද අවිද්‍යාවෙන් සකස් කරන හින්ද, මෝඩකමට හදන හින්ද. හරි. ඒතර දුක්ඛ දුක්ඛවත් විපරිණාම දුක්ඛවත් නෙමෙයි මේ කතා කරන්නේ දැන්. සංඛාර දුක්ඛ. මෝඩකමට සකස් කිරීමම කියන්නේ දුකයි. ඊට පස්සේ ඇලෙන ගැටෙන කතාව නෙවෙයි මේ කියන්නේ. ඇලෙන ගැටෙන්නේ දෙයක් තිබුණොත් නේ. දෙයක් පැනවීමම තමයි දුක. ඒක තමයි මෝඩකම මත. නිත්‍ය දෙයක් නිත්‍ය කරවීමක් පාද. ඔව් එතන තමයි මේ ආර්ය දර්ශනයේ අනිත්‍ය තේරුම් ගන්න ඕන. දැන් ඔය බල්ලෙක් පැනෙව්වේ පනවන්න බැරිද යන්නේ? නිත්‍ය කලේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය ස්වභාවයක් නේද? අන්න එතෙන්දි තමයි තේරෙන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඔව් පළවෙනි දේ දැන් අවිද්‍යාව නැති කරන්න පළවෙනි දේ තමයි අවිද්‍යාව අඳුර ගන්න ඕනේ. අවිද්‍යාව තියෙනවද කියලා දන්නේ නැත්නම් අවිද්‍යාව නැති කරන කියන එක ගැන හිතන්නවත් බෑ. මේ මෝඩකම තියනවා කියලා දැනගත්තොත් නේ මෝඩකම දුරු කරන්න පුළුවන්. දැන් බල්ලාගේ මානසිකත්වයට දන්නේ නැහැ මෝඩකමක් තියනවා කියලා. ඌ බල්ලෙක් ඉන්නවා. ඉතින් ඕතන කොහෙද මෝඩකම? අර බල්ලෙක් ඉන්නවා. මේ එයාට මෝඩකම ගැන හිතාගන්න බැහැ. ප්‍රඥාව නැහැ. අන්න ඒක තමයි. දැන් ඒ උදාහරණෙන් අපිට පුළුවන් අපේ මෝඩකම තේරුම් ගන්න. අපි හිතන්නේ බල්ලාගේ මෝඩකම තේරුම් ගන්නවා කියලා. ඉතින් බල්ලා වෙන්නේ අපිනේ. අපි ආයතන මුලාවෙන් ලෝකේ පනවන එක තේරුම් ගන්න පුළුවන් ඒ උපමාවෙන්. හරි. එතකොට අපි මේ ආයතන මුලාවක ඉන්නවා කියලා දැක්කොත් විතරයි ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒක දකින්න නැති කෙනාට ඕකෙන් මිදෙනවා කියලා හිතන්නවත් බැහැ. ආයතන මුලාවක ඉන්නවා කියලා දැනගත්තේ නැත්නම් කොහේ මිදෙන්නද මුලාවෙන්? නේද? උන්ටයි මේ බුදුදහමක බුදු කෙනෙකුට විතරයි ඕක පෙන්වන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ අපි දන්නේ නැහැ කියන තැනට. මොකද අපි ඉන්නේ ඇහෙන් දකින ඒවා තියෙනවා කියන තැන. ඕක නැහැ කිව්වොත් පිස්සු කියනවා. නේද? මේ බල්ලත් කියේ අර පේන බල්ලා නැහැලු. ඕගොල්ලන්ට පිස්සු කියයි. ඒ මානසිකත්වයට එහෙම තමයි ඒක වැටෙන්නේ. දැන් ආයතන මුලාවේ ඉන්න කෙනාට නේද? ඒ මෝඩකම පේන්නේ නැහැ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවකින් මේක පටන් ගන්න වෙන්නේ. අපි නෙමෙයි දන්නේ බුදුහාමුදුරුවෝ. මේ ශ්‍රද්ධාව මත තමයි අපි ආයතන මුලාවක ඉන්නවා කියන එකවත් අහන්නවත් ලැබෙන්නේ. නැත්තම් අපිට හිතා ගන්නවත් බැහැ. අපි දුකයි කියන්නේ අපි දන්න දුකේ මට්ටමනේ. ලෝකෙට අයිති දුකනේ. අපි කැමතිද නැද්ද කියන මට්ටමෙන් අපි කතා කරා. ඒක නෙමේ දුක්ඛාරය සත්‍ය කියන්නේ. දුක්ඛාරය සත්‍ය අපි කැමතිද නැද්ද කියන එක මත රඳා පවතින එකක් නෙවෙයි. අපි දිව්‍ය ලෝකෙට කැමති, මනුෂ්‍ය ලෝකෙට කැමති නෑ. එතනින් නෙමේ දුක තීරණය වෙන්නේ. නේද? අපි අපායට කැමති, මනුෂ්‍ය ලෝකෙට කැමති, ඒ සාපේක්ෂක දුකක්. ඒක නෙමෙයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. අපාය දුකයි, මනුෂ්‍ය ලෝකෙත් දුකයි, දිව්‍ය ලෝකෙත් දුකයි කියන එක. බ්‍රහ්ම ලෝකෙත් දුකයි කියන එක. ලෝකේ නම් දුකයි. ඒ සංස්කාර දුක්ඛය. මොකද තුන් ලෝකෙම තුන් භූමියම සකස් කරන්නේ අවිද්‍යාවට. මෝඩකමට. අර සංකත ධර්ම සේරම අවිද්‍යාපත්‍යෙන් කියන එක දකින්න ඕන. අවිද්‍යාව මත හැදුවා නම් ආයේ දුකද නැද්ද කියලා ඒ තර්ක කරන්න දෙයක් නැහැ. මෝඩකමට පැනෙවුවා නම් දුකමයි කියන තැනට එන්න ඕන. නෑ නෑ නෑ. අවිද්‍යාව නැති තැන සැපයි කියන කතාවක් නෙවෙයි. ඒකට සාපේක්ෂ කතාවක් නෙවෙයි. මෝඩකමට පැනවීමම දුකයි. ඒකයි දුක්ඛයි දුක්ඛ සමුදයයි. සමුදේ යෙදුන් නැත්තම් නිරෝධය. නිරෝධය කියන්නේ අනුත්පාදයක. ඒ දුක උපදින්න බෑ. එතකොට දුක උපදින්න බෑ කියන එකට ආයේ සැපක කතාවක් නෙවෙයි. දුක යෙදෙන්නේ නෑ. දුක්ඛ නිරෝධය. ඒක සැප උපද්දන ක්‍රමයක් නෙවෙයි මේ. දුක්ඛ නිරෝධය. ඒකයි නිරෝධේ ඥාන. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. මේ නිරෝධ සත්‍ය වෙන්නේ දුක්ඛ කියන එක පැනවෙන්න බැරි වෙනවා. දුක පැනවෙන්නේ සමුදයක් එක්කනේ. මේ ඇතිකල්ලි මේ වෙන්නේ. ඒතර ඒ සමුදේ යෙදෙන්නේ නැත්නම් දැන් දුකක් හට ගන්න විදිහක් නැහැ. ඒ දුක උපදින එකයි නවත්තන්නේ.
විහිතන්න
බැරි දෙයක් අවිද්‍යාව නිසාම පිළිට බිනුත් කියන්නේ. ඔව්. ඒක තමයි ධර්මතාවය. විහිතන්න බැරි දෙයක් අවිද්‍යාව මත පිහිකෝලා. අවිද්‍යාව මත නිත්‍ය කළා. යමක් අපි යමක් කියලා කියන්න වෙනවනේ නිත්‍ය කියලා. අන්න ඒකේ ඇත්ත తත්වේ අනිත්‍ය නම්. අපි යමක් කියලා ගත්ත එක ඇත්ත తත්වේ පිහිටවන්න බෑ. නිත්‍ය කරන්න බෑ මොහතකටවත්, ක්ෂණයකටවත්, චිත්තක්ෂණයකටවත් පිටවන්න බෑ, නිත්‍ය කරන්න බෑ. එතකොට අන්නේ යමක ඇත්ත తත්වය අනිත්‍ය. පිටවන්න බැරි දෙයක් මෝඩකමටයි මේ පිටවගෙන තියෙන්නේ. එහෙනම් ඒක සතදුදුකද? ඒ පිටු වීමම දුකයි. බාර ගැනීමම දුකයි කියන එක. ඒත් අපි බාරගත්තේ යමක්ද ඒක ඇත්ත අනිත්‍ය නම් ඒක දුකයි. ආයි ඒකේ ඒ තර්කයකට ඉතුරුවන්නේ නැහැ. නේද? යද නිච්ඡම් තන් දුක්ඛම්. යමක් අනිත්‍යද ඒක දුකයි. යමක් කිව්වේ අපි යමක් කියලා පනවපු එකනේ. යමක් කියලා පනවපු එකේ ඇත්ත අනිත්‍ය කියලා දැක්ක දවසට පිටවන්න බැරි දෙයක් මෝඩකමට පිටිටුවා කියලා දැක්ක දවසට ඒක දුකයි නේද? හෑ ඒක ඇත්ත අනිත්‍ය නම් තමයි දුක ගැන කතා කරන්න පුළුවන්. අනිත්‍ය නොවුනා නම් දුක ගැන දුකයි කියලා කියන්න බෑ. ඒකට සාපේක්ෂක දුක. අර කැමැතිද අකමැතිද හින්දා වැටද දුකද කියලා දාගන්න ඒ ලෝකෙට අයිති කතන්දරේ. ලෝකෝත්තර දර්ශනයේදී ලෝකය කියන්නේ දුකයි. සමිද්දි සූත්‍රයේ ඒක පැහැදිලි නේ. ලෝකය කියන්නේ දුකමයි. ඇස ඇති කල්ලි දුක. අපිට ඇස ඇති කල්ලි සමහර විට සැපයි සමහර විට දුකයි. එහෙම එහෙම එකක් දිවි ආර්ය දර්ශන. ආයතන ඉපැද්දුවා නම් දුකමයි, ලෝකෙ ඉපැද්දුවා නම් දුකමයි. අනේ ඒ වගේ තමයි මේ ලෝකෝත්තර දර්ශනේ තේරුම් ගන්න ඕනේ. ඒක ඒ වෙලාවකට එකයි, වෙලාවකට තව එකයි නෙවෙයි. ඒකට දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධය, මාර්ගය කියන හතර එකට අවබෝධ වෙන එක. ඒ හතරටම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එකක් හරි අඩුකම් එකක්වත් නැහැ කියන තැනින් තමයි තේරුම් ගන්න ඕනේ. මාර්ගය දන්නේ නැත්නම් දුක දන්නේත් නැහැ. ගලෝක අහන්න කැමති නොවුනත් ඒක තමයි ඉතින් බුද්ධ දේශනාව. මාර්ග සත්‍ය දන්නේ නැත්නම් දුක්ඛාරය සත්‍ය දන්නේත් නැහැ. සමුදය දන්නේත් නැහැ, නිරෝධය දන්නේත් නැහැ. මොකද ඔය හතර එකට එක එක විත තියෙන දෙයක් මිසක එකකින් එකක් වෙන් වෙන් වෙන්නේ නැවනි. එකක් තියෙනවා නම් හතරම තියෙනවා. දෙකක් හරි තුනක් හරි තිබිලා එකක් නැත්තම් ඒකෙන් තේරුම් ගන්න එකක්වත් නැහැ. අපි හිතාගත්තට මන් දන්නවා කියලා හරියන්නේ නැහැ. ධර්මතාවය ඒක. සම්මා දිට්ඨිය කියනකොට ඥාන හතරම අනිවාර්යෙන් තියෙනවා. එකක් හරි අඩු නම් සම්මා දිට්ඨිය නැහැ. හරි. හැබැයි එක ඥානයක් ආවොත් හතරම එනවා. එහෙම වාසියකුත් තියෙනවා. එකක් තේරුම් ගත්තොත් හතරම තේරුම් ගත්තා. එහෙන සම්මා දිට්ඨිය. සත්‍ය ඥානය ගැන මේ කියන්නේ. කෘත්‍යයට යන්න කලින් සත්‍ය ඥානය ඕන. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගේ වඩන්න බෑ. ඇයි මාර්ගෙ මොකද්ද කියලා දන්නේ? ආරේ සම්මා දිට්ඨිය නැත්තම් ආරේ මාර්ගේ කොහොම වඩන්නද? උපදින්නේ නැහැ. මාර්ගේ උපදින්නේ නැහැ. ඔව් දුක්ඛ ආර්ය සත්‍ය. දැන් පිරණ ඇසුවිරු ධර්මතාවය. අපි දන්න දුක නෙමෙයි බුදු කෙනෙක් අවබෝධ කරන්නේ. චන්නෑමති දැනගත්තු දුක නෙමෙයි. බුද්ධත්වයේ ලබද්දී අවබෝධ කරන්නේ. චන්නෑමති දන්න දුක සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දකිනකොට අවබෝධ කළානි දුක. ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. ඒක එතකොට ලෝකෙට අයිති දුකද ලෝකෝත්තර ආර්ය දර්ශනේ නෙවෙයි ඒක. ඒ සාමාන්‍ය කෙනා දන්න, මචන හිතන්න පුළුවන් කෙනාට තේරුම් ගන්න පුළුවන් දුක. ඒකට බුදුදහම ඇහෙන්න ඕනේ නැහැ. මචන් නැම තිත බුදුදහම ඇහිලා තිබිලාද ඒ දුක පැහැදිලි කරලා දුන්නේ? නැහැ. පෙර නොයසු විරුදහමක් අවබෝධ කළා කියන්නේ බුද්ධත්වයේ ලබනකොට. එතකොට ඊට වඩා වෙනස් එකක්. ඒකයි මම කරා දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට මේ සංඛාර දුක්ඛයක් තේරුම් ගත්තා. අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැන. පටිච්ච සමුප්පන්න බව. මේ තුල දුක විස්තර කරන්න පුළුවන්. එතකොට මේ සමුදය, අවිද්‍යාව සමුදය වෙලා සකස් වෙන ඕනම එකක් දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක. එක සංඛාරයක්වත් දුකට අයිති නැති සංඛාරයක් කතා කරන්න බෑ. දැන් හොඳට බලන්න නුවණින් අපි කතා කරන සංඛාරවල සමහර සංඛාර දුකයි, සමහර සංඛාර සැපයි කියන්නත් තියෙනවා නේ. එහෙම බෑ ආරේ දැන්. සම්බේ සංඛාර දුක්ඛාදි කියනකොට ඒක එහෙම වෙන්න ඕන. අපිට බුද්ධ වචනේ අපිට ගැළපෙන විදිහට වෙනස් කර කර බෑ මේ ධම තේරුම් ගන්න. සම්බේ සංඛාර දුක්ඛාදි කියන හැම සංඛාරෙම දුක වෙන්න ඕන. ඒ දුක තේරුම් ගන්න සම්බේ සංඛාර අනිච්ච ඇති බව තේරුම් ගන්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන ධර්මතාවය ඉන්නේ එතකොට. අනිත්‍ය වෙන සංඛාරයක් නැහැ. එහෙනම් දුක නොවන සංඛාරයක් තියෙන්න බෑ. ඒ සංඛාර ටික මොනවාද? රූප, චිත්ත, චෛතසික. මුළු ලෝකෙම, තුන් ලෝකෙම සංඛාර. එහෙනම් ඒක දුකයි. ලෝකෙ කියන්නේ දුකයි. නේද? මේ ලෝකෙ තියෙන්නේ ආයතන තියෙනකම්. සමහර වෙලට හිතන් ඉන්න ආයතන තියාගෙන දුක නැති කිරීමක්. එහෙම එකක් නෙමෙයි මේ බුදුදහම. සලායතන නිරෝධයම තේරුම් ගත්ත දවසට තමයි අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. අපි හදාගත්තු නිවනේ නම් ඉතින් සලායතන තියෙනවා. රහතන් වහන්සේලාට සලායතන තිබුණද නැද්ද? නුවණින් ප්‍රශ්න කරනවා. අපි දන්න රහතන් වහන්සේලා ඉතින් මැරෙනකන් ආයතන පරිහරණය කළා නේද? ඒ රහතන් වහන්සේගේ සලායතන නිරෝධයි. සලායතන ඉක්මවා යෑමමයි රහත් වීම කියන්නේ, අවිද්‍යාව දුරු කිරීම. ඒකයි අජ්ජත් ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන්, බහිද්ද ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. ඒතර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හැදෙන ඒවා අපටද හැදෙන්නේ රහතන් වහන්සේට. අපිට කොහොමවත් හැදෙනවනේ, රහතන් වහන්සේටත් හැදෙයිද? ඒස අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් ඒ කොහොමද රහතන් වහන්සේට හැදෙන්නේ? අවිද්‍යාව ඉතුරු නැතුව අශේෂ විරාග නිරෝධ, අශේෂයන් නැතුවම නිරෝධ කරා කියනවා. අනිත් පැත්තට කියනවා නෑ නෑ, ඒ උනාට ඇහැ පාවිච්චි කරනවා. අඩු ගානේ තේරෙන්න ඕන මෙතන නොගැලපීමක් තියෙනවා කියලා. ඒකට උත්තරේ හොයා නොගත්තට කමන්නේ නැහැ. ඔතන අඩුවක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් ඕක හොයා ගන්නවා. Taman දන්න එකේ අඩුවක් තියෙනවා කියලා දැක්කොත් විතරයි එතනින් එහාට යන්න පුළුවන්. නැත්තයි ඉතින් මන් දන්න එකේ හරි කිය කියා මන් දන්නවා කියන එකට එනවා. දහම දකින්නවා කියන මන් නොදන්නවා කියන එක වලට එනවනේ ඔන්න දහම දකිනවා. ප්‍රඥාව. ඔව් ප්‍රඥාව. ඔව් හත්වෙනි ආයතනේ, සේ ආයතනේ වේදිතබ්බි. මේ ආයතනේ දත යුතුයි. මොකද ඇහැන උපිහිටන. රූප සංඥා නිරෝධ. අනේ ආයතනේ දත යුතුයි. කාමගුණ සූත්‍රය. සේ ආයතනේ වේදිත. සේ ආයතනේ මේ ආයතනය වේදිතබ්බ දත යුතුයි. දැකිය යුතුයි. ඇහැ ඉක්මවා යන ආයතනයක් දකින්නවා. කන ඉක්මවා යන නාසය. ආයතන හැ ඉක්මවා යන ආයතනේ දත යුතුයි කියන. සේ ආයතනේ වේදිතබ්බ. ඒ දැනගන්න එකට ඇහැ පිහිටන්නේ නැහැ. එහෙන් දකින රූප සංඥා අදාළ නැහැ. නිරෝධයි. කන පිහිටන්නේ නැහැ. කනෙන් දැනගන්න ශබ්ද සංඥා ඒව කතාවක් නැහැ. ඒක එතන හැයටම දාන්න. මනසටත් එක්ක. මනසෙන් හදනවා එළියේ නැහැ කතාවක් නෙමෙයි. මන ආයතනයටත් ඕක අදාළයි. ඒවයින් තමයි අපි තාම දන්නේ නැහැ කියන එක දකින්න පුළුවන්. ඒ මොකක් හරි දැනුමක් හදාගත්තට මේ දහම දැක්කා වෙන්නේ නැහැ. දහම දකින්න නම් දහමට ගලපන්න තමන්ට නුවණ තියෙන්න ඕන. දහම දැන් වෙලා තියෙන්නේ දහම අපිට ඕන ඕන විදිහට හරෝ ගන්නවා. විස්තර කරන්න ඕන විදිහට ගලප ගන්නවා. දහමේ කියන දේ තේරුම් ගන්න අපි උත්සාහ කරනවා නෙවෙයි. තමන්ගේ දැනුවට ගලපගෙන ඕක කියන්න යනවා. දහම දකින්න නම් තමන්ගේ දැනුම පැත්තකින් තියලා දහම කියන්නේ මොකද්ද, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද කියන එක වෙනම බලන්න ඕන. අපි දන්න දේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ බොරු කියන තැනින් දහම හොයන්න ඕන. අපි මේ ලෝකෙට අයිති විදිහට ওই දහම තේරුම් ගත්තට ඕකම බොරු. නාම රූප සලායතන කියලා රමේව අපි දැනගෙන තියෙනවනේ. ඔක්කොම බොරු කිව්වට ගණන් ගන්නෑ නේ. අවිද්‍යාව මත කිව්වොත් ඉතින් නේ. ඒක ධාර්මිකයි නේ. තහමට එකඟයි. මෝඩකමට කිව්වොත් නේ මං හදලා කියනවා. නාම රූපත් අවිද්‍යාව මත. සංඛාරත් අවිද්‍යාව මත, විඥානෙත් අවිද්‍යාව මත, සලආයතනත් අවිද්‍යාව මත. ඒක පිළිගන්න වෙනව නේද? පස්සේ ඒකත් අවිද්‍යාව මත කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක පස්සේයි, පස්ස සමුදයයි, පස්ස නිරෝධයයි දන්න කෙනාටයි සම්මා දිට්ඨියෙන්නේ. අපි කී කියා හිටියට හරියන්නේ නැහැ. පස්සේ නිසයි මේවා. ඒක ඇත්ත. පස්සේ නිසයි වේදනාව, පස්සේ නිසයි දුක, පස්සේ නිසයි ලෝකය සේරම. ඒක කිව්වට පස්ස නිරෝධය, පස්ස සමුදය දැක්ක නෑ. අර ටික කියන්නේ ස්පර්ශයේ එහෙනම් සමුදය හොවා ගන්න, ස්පර්ශ නිරෝධය හොවා ගන්න නූපදීන විදිය. අන්න හරි. ඔව්. ඒක ස්පර්ශය කියන්නේ මොකද? ජාති තුනක් තින්නම් සංගති පස්සෝ නේද? ඒකේ තියෙන ජාති තුන වෙන වෙනම හොයන්. ඇහැ කියන එක, රූපේ කියන එක, චක්කු විඥානේ කියන එක. මේ ඇහත් අවිද්‍යාවපත් තේන්නම්, රූපෙත් අවිද්‍යාවපත් තේන්නම්. නේද? අවිද්‍යාව නැති වුණොත් ඒවා ඇහැ රූපයක් උපදීද? ඇහැ රූපේ නැත්තම් චක්කු විඥානේ උපදීද? දැන් පස්සයක් ගැන කතා කරන්න පුළුවන්ද? අනනූපදීන බව. ඒකට අනුත්පාද නිරෝධය තේරුම් ගන්න ඕනේ. ඒක ආර්ය දර්ශනයේ තුල විතරයි ඕක තේරුම් ගන්න පුළුවන්. අපි ඉන්න රහතන් වහන්සේත් ඉතින් ඇහි ස්පර්ශයේ සිදු වුණානේ කියා ඉඳලා හරියන්නේ. ඒ අපි දන්න අපි හදපු රහතන් වහන්සේ. නේද? ඒක මේ දර්ශනයට එනකොට පේනවා ආයතන ඉක්මවා ගිය මනසක් මේ අවිද්‍යාව දුරු කරපු මනස. ඒකට අපි අර වතුරේ බල්ලෝ හදලා ඒක රහතන් වහන්සේට අයිති කරන්න ගියාට හරියන්නේ නැහැ. කියන්නේ අපි අවිද්‍යාවෙන් හදන ටික හදලා ආයේ ටික රහතන් වහන්සේට තිබුණානේ කියන්න නියන්. තේරෙනවද මෝඩකම? අපි මෝඩකමට දෙයක් පනවලා ඒක රහතන් වහන්සේට අයිති කරනවා. අපි ශරීරයක් පනවලා රහතන් වහන්සේගේ ශරීරය කියලා ඔන්න දාලා ශරීරය ගැන ප්‍රශ්න ටික අහනවා. තේරුණා නේද? එතන වැරද්ද. එතකොට ප්‍රශ්න අදාළ නැති වෙනවා. ඒකයි මේ කායානුපස්සනාව හරියට වැඩුවොත් ප්‍රශ්න ගොඩකට උත්තරේ එනවා. සමුදය ධම්මානුපස්සී කියන තැන මේවා අපි ගොඩාක් කතා කරලා ඇති පරණ සාකච්ඡාවල. හින්දා මං වැඩි ආයෙ මතක් කරන්නේ. ඔය දැන් අලුත් අය ඉන්න හින්දා මං ටිකක් මතක. ඔව්. ඔව්. එතකොට මේ දහම දකින්නකොට ඒවා ඕනනම් ඒ පරණ සාකච්ඡා අහන්න. ඔය ගොඩාක් ඔය විස්තර කරලා ඇති. එතකොට මේ ලෝකෝත්තර දර්ශනය කියන එක අපි ලෝකෙට අයිතිකත්වයෙන් හිතන්න ගියාට තේරුම් ගන්න බෑ. ඒකයි මේක තර්කවලට අහු වෙන්නේ නැහැ. අපක් ආවචර වෙන්නේ බුදුදහම. අනිත් එක දහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ඒකත් බුද්ධ දේශනාව. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ඒතර මේ ප්‍රඥාව අවදි කරන, ප්‍රඥාව වඩන විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒ ක්‍රමයට වඩාගෙන ගියොත් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩුවොත් දහම දකින්න පුළුවන්. දහම දැක්කා වෙන්නේ මේ පටිච්ච සමුප්පාදේ දැක්ම තුල. පටිච්ච සමුප්පාදේ කියලා අපි පටිච්ච සමුප්පන්න ධර්ම ටිකකින් තමයි පටිච්ච සමුප්පාදේ විස්තර කරන්නේ. මොනවාද පටිච්ච සමුප්පන්න ධර්ම? අවිද්‍යාව, සංඛාරේ, විඥානේ, නාම රූපේ හැම දුකට යනකම් නේද? ඒ සේරම පටිච්ච සමුප්පන්න වුණ ධර්මතා. ඒවා ටික පටිච්ච සමුප්පාදේ නෙවෙයි. පටිච්ච සමුප්පාන න්‍යාය තියෙන්නේ කොහෙද එතකොට? ඔය දෙකක් අතර. අවිද්‍යාවේ සංඛාරේ ගත්තොත් ඒ දෙක අතර තියෙන සම්බන්ධය තමයි මේ විස්තර කරන්නේ. ඉමස්සෙන් සත ඉදන් හොති, ඉවස්සෙන් අසත ඉදන් නහොති කියන වැද්ද. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවයයි දකින්න. ඒක අවිද්‍යාව සංකාරය අතරක් දකින්න ඕන, සංකාරේ විඥානය අතරක් දකින්න ඕන, විඥානේ නාම රූපය අතරක් දකින්න ඕන නේද? නාම රූපේ සලායතන අතර, ඒ කියන්නේ ඉමස්මෙන් සති ඉදන් අවති, ඉමස්මෙන් අසති ඉදන් අහෝති කියන ඒ සම්බන්ධතාවය. මේ ඇතිකල්ලි මේවි, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දකින්න ඕන ඔය හැම එකටම. එතකොට ඒ ධර්මතා ඕන එකක් ගැන කතා කරන්න පුළුවන් අවිද්‍යාව මතයි කියන එක තේරුම් ගන්න වෙනවා. සලායතන ගැන කතා කරන්නේ අවිද්‍යාවෙන් ඒවා හදාගෙන. නාම රූප ගැන කතා කරන්නේ අවිද්‍යාවෙන් ඒවා හදාගෙන. අවිද්‍යාව යෙදුන් නැත්තම් නිරෝධා කියන්නේ මොකද්ද? පිහිටන්නේ නැහැ. ඉතින් පිහිටියේ නැත්තම් දැන් වතුරේ ඉන්න බල්ලා ගැන කතා කළාට වැඩක් තියෙනවද? පිහිටන්නේ නැත්තම්. පිහිටියේ මොඩකමට නේද? තත් මේ න්‍යාය තේරුම් ගන්නකොට පටිච්චසමුප්පාදෙත් වැඩක් නැති වෙනවා. රහතන් වහන්සේ ඒ පටිච්චසමුප්පාදේ අදාළ නැහැ. දැන් පටිච්චසමුප්පාදේ අදාළ වෙන්නේ ඕක සකස් වෙන තාක්කල්. පච්චය අපෙත් නේද? අවිද්‍යා පච්චය සංඛාර, සංඛාර පච්චය විඥාන. දැන් නිරෝධා පැත්තට එනකොට කියන්නේ ඒ සමුදය නැති කල්ලි අසති නිරෝධ. විද්‍යා නිරෝධන සංඛාර නිරෝධයි, සංඛාර නිරෝධන විඥාන නිරෝධයි. නිරෝධයි කියන්නේ මොකක්ද? නැති වෙලා යනවා, හටගන්නේ. අනුත්පාද නිරෝධේ තේරුම් ගන්න, උපදින්න හේතු නැහැ. අනේ නූපදින තත්ත්වයටපත් වෙන්න වැඩ පිළිකෙලක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. අවිද්‍යාව ඉතුරු නැතුව නිරෝධ කරන වැඩ පිළිකෙල. අවිද්‍යාව නිරෝධ වුණොත් ඉතුරු ටික උපදින්න බෑ. උපදින්න තියෙන හැකියාව අයින් කරනවා. ඒතර රහතන් වහන්සේ උදාන වාක්‍ය කියන්නේ ඉපදීම නැවැත්තුව. තවත් කළ යුතු දෙයක් නැහැ. උපදීනේ නැවැත්තුව. ඇයි ඒක කියන්නේ? අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව සත්‍ය වෙලා උපදින යම් තාත් දෙයක් තියෙයිද? ඒක උපදින්න බැරි වෙන්න ඕනනේ අවිද්‍යාව සත්‍ය වෙන්නේ නැති වෙනකොට. නේද? දැන් යම් කිසි දෙයක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් අවිද්‍යාව දුරුණ මනසට ඕක අදාළ නැහැ. ඒ අර උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් නේද? දැන් වතුරේ හදන බල්ලා, බල්ලට ඕක අදාළ වුණාට අපට අදාළද? නැහැ. ඒ වගේ අපි අවිද්‍යාවෙන් හදන ඒවා රහතන් වහන්සේට අදාළද? අදාළ වෙන්න බෑ. ඒක යෙදෙන්නේ නැහැ ඒක. ඒක අපිට දාන්න වෙන මුළු ලෝකෙටම. මේ ලෝකෙ මොනවාරි දෙයක් තියනවාද? ඒ සේරටම ඔය සත්‍යතාවය පොදුයි. මොකද ඒවා පටිච්ච සමුප්පන්න ධර්ම. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදපු එක. ඔය දැන් අන්න එතෙන්ට දාලා බලන්න. එතකොට තමන්ගේ තියෙන අඩුපාඩු ටික අපිට දකින්න පුළුවන් වෙනවා. කොහේ හරි වැරදිලා නම් ඔන්න වැරද්දක් තියෙනවා කියන එක හොයාගන්න පුළුවන් අය දහමට ගැළපීම තුල. ඒකයි මං කියන්නේ දැන් කොච්චර ප්‍රඥාව වැඩිවත් අය දහමට ගලපලා බලන්න. ඒත් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමන්ගේ අඩුව පේනවා. මේ මාර්ගේ වැඩෙනවා කියන්නේ කලින් නොපෙනුන අඩුව තව පේනවා. ඉස්සෙල්ලා ඒවා දකින්න ප්‍රඥාව මදි. දැන් සෝවාන් කෙනාගේ ප්‍රඥාවට වඩා වකුර්දාගාමී කෙනාගේ ප්‍රඥාව වැඩි. ඇයි? තව ටිකක් අඩුපාඩු දකින්න පුළුවන්. ඊට වඩා ප්‍රඥාව වැඩි වෙනවා අනාගාමී කෙනාගේ. ඊට වඩා ප්‍රඥාව වැඩි වෙනවා රහතන් වහන්සේ. හැබැයි ප්‍රඥාව වැඩෙන්න සමුදය ධම්මානුපස්සී කියන එකමයි කරන්න තියෙන්නේ. රහත් වෙනකම්. එතකොට අපි ඒකෙන් තේරුම් ගන්න අපි සමුදය දැක්කා කිව්වට සමුදය දකින මට්ටම වෙනස් අපේ ප්‍රඥාවන් නේද? මේක වඩන්න වඩන්න අර ප්‍රඥාව වැඩිවීමක් වෙනවා. කලින් නොපෙනුනේ ඒවා පේන්න ගන්නවා. හරි. ඒකයි දැන් දැන් මේ ටික වඩනකොට වඩනකොට තව එහා ටිකක් පේනවා. එහෙමයි ඒක යන්නේ. ඒ ඒක තමයි ඒ ධර්මතාවය. ඒ හින්දා දැන් මෙතන ගන්න ඕන නුවණ තමයි ටිකක් මොනවා හරි අවබෝධ වුණා කියලා ඔක්කොම දැනගත්තා කියලා හිතන්න එපා. ඒ දැන ගැනීම තුල එන්නේ තව නොදන්න ටිකක් තියෙනවා කියලා දැන දැකීම. එහෙම වුණත් මාර්ගයේ ඉස්සරහට යන්න. මොකද ඒක ඒක ඒ ධර්මයට ගලපලාම බලන්න ඕන මේ අවිද්‍යාව දුරු වෙනකම්ම මේ වැඩ පිළිවිල තියෙනවානේ. අවිද්‍යාව පොඩ්ඩක් හරි ඉතුරු වුණා කියන්නේ දන්නවද නැද්ද? දන්නේ නැහැ, නොදන්නකම. හරි. ඒ නොදන්නකම දැක්කොත් තමයි නොදන්නකමෙන් මිදෙන්න පුළුවන්. නොදන්නකම දැක්කේ නැත්නම් එහෙම නොදන්නවා කියලා දැක්කේ නැත්නම් ඒකෙන් මිදෙන්න විදිහක් නැහැ. ඒක අපි ඒකයි මං කියන්නේ ප්‍රඥාව වැඩි වීම කියන්නේ නොදන්න බව තව ටිකක් දකින්න, තව ටිකක් දකින්න. දන්න බව වැඩි වෙනවා නම් ඔතන අඩුවක් තියෙනවා. දැනගන්න ගන්න තව ටිකක් දන්නවා නම් ඔහු ලෝකෙට අයිති පැත්තක යන. හරි දර්ශනේ තියෙන්න ඕන. ලෝකයට ඇත්ත හරි දර්ශනේ බොරු නේද? අපි දන්න ටික බොරු වෙන්න ඕන මේක දකින්න දකින්න. ඒතර බුදුහාමුදුරුවෝ තමයි දන්නේ දැනගෙන මේක දේශනා කළේ කියන තැනට. අපි නෙමෙයි දන්නේ. දැනගන්න නම් බුදු වෙන්න වෙනවා. දැන් කාලේ බුදු වෙන්න බෑ. බුදු වුණා කිව්වට වෙනවා. පසේ බුදු වෙන්නත් බෑනේ අඩුවානේ. ඒකත් දහමක් නැති කාලෙක නෙවෙන්නේ නේද? ඉතින් බුදු වුණා අයත් ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක බාර ගන්න අය. දහම තේරුම් ගන්න ගන්න නොදන්න කම වැටෙනවා නම් ඒකට සතුටු වෙන්න. අඩුවක් තියෙනවා කියලා දකින්න පුළුවන් වෙනවා කියන්නේ ප්‍රඥාව. එතකොට ඒ අඩුව හදා ගන්නවා. ඒක තමයි මේ මාර්ගය වැඩෙන්න තියෙන විදිය. අඩුවක් නැහැ මං ඔක්කොම දන්නවා කිව්වොත් ඉතින් වඩන්න දෙයක්වත් නැහැ. ඒක අපිට වන්නේ හැම දක්ෂ වෙන්න ඕනේ. එළියේ රූපයක් පිහිටනවා නම් තව කරන්න දෙයක් තියෙනවා. තාම අඩුව තියෙන ආයතන මුලාවේ ඉන්නවා නේද? ඒතර මේක තර්කෙන් දැනගත්තට බෑ. ඒ භාවිතාවෙන්න. ඒ තුල තමයි පිහිටන බව නොපිහිටන බවට අපි රූපයක් පිහිටෝලා ආදිත්තේ දික්ක නැත්තම් කිව්වට හරියන්නේ නැහැ. ඊට වඩා දෙයක් නැතන් තියෙන්නේ කියන එක තේරුම් ගන්න. දැන් දිත්තේ දික්ක නැත්තම් සුතේ සුත නැත්තම් වුණා නම් හිතෙන් හදන ටික ඕකට අලවයිද ගෙනෙහි? එහෙම වෙන්න බැහැනේ නේ. කටේ තමන් ඉන්න තත්ත්වේ එතකොට අඳුර ගන්න පුළුවන්. අපි මේක කතා කළාට අපේ තාම මේ පුරුද්ද තියෙනවා. එහෙනම් කරන්න දෙයක් තියෙනවා. අතු මන් දිත්තේ දිට්ට නැත්තම් කියන්න කියොත් මාර්ගයේ අඳුර ගන්න බැරි වෙනවා. වැරදුන තැන ඒකේ සමුදේ පෙන්න ඉන්නකොට තමයි ඒ වැරද්ද හැදෙන්නේ. සමුදේ ධම්මානුපස්සී. ඒක තමයි සතර සතිපට්ඨාන. ඒක තේරුම් ගන්න ඕන. බැටළු තියෙනවද මොනවා හරි? ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති වෙනවා මේ දර්ශනේ පැහැදිලි වෙනකොට. අපැහැදිලි වෙනකොටත් ප්‍රශ්න නැති වෙනවා. අහන්න තේරෙන්නේ නැහැ. පැහැදිලි වෙනකොටත් ඉතින් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. පැහැදිලි නැත්නම් ආයෙ ආයෙ විමස විමස ඒක හොයා ගන්න ඕනේ දහමට ගලප ගලපම්. ඒකට කවුරුවත් කියන හින්දා නෙමෙයි මම කියන හින්දා නෙමෙයි දහමට ගලප ගලපම බලන එකයි වෙන්න ඕන. ඉතින් අපි පෙන්වන්නේ දහමේ මෙහෙම තියෙනවා මෙන්න මෙතන මෙහෙම තියෙනවා කියන එක තමයි. ඒකට ගලප ගලප බලන්න ඕන. විශේෂයෙන් සතිපට්ඨානී සූත්‍රෙම අරන් ගලප ගලප බලන්න ඕන. මං කලේ මේකද මං කලේ මේකද බුද්ධ දේශනාව. අඩුවක් තියෙනවා නම් හදාගන්න එච්චරයි. කවුරුවත් දන්නවද නැද්ද කියන එකක් නෙවෙයි මේ. ඒතර අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න එකයි දහම විමසීමෙන් වෙන්න ඕන. ඔකේ දිනදා ක්‍රියාකාරකම් වලදී සමුදේ ධම්මානුපස්සී එච්චරයි. ඕන ක්‍රියාකාරකමකදී බලන්න මේ රූපයක් ගැනනේ අපි ක්‍රියා කරන්නේ. මේ රූපේ දැනගත්තේ කොහොමද කියලා බලන්න. ඕනම් බලන්න රූපයක් නැතුව අපිට එදිනෙදා ජීවිතේ මොකක් හරි කරන්න පුළුවන්. ඒකට අදාළ කරගත්තු රූපේ කොහොමද ඉපදුනේ කියලා බලන්න ආයතන පැත්තේ. එතකොට අපි ආයතන මුලාවක් මතමයි ඒ රූපේ හටගත්තේ. ඒ නිසායි ওই දුක. රූප නිසා අපි දුක් විඳින්නේ. රූපය රූප නිසා දුක් විඳිනවා. රූපස් ඇතිවීමත් දුකයි. වතුරේ බල්ලා හදාගත්තට පස්සෙත් ඌට බුරලා දුක් විඳිනවා. බුරලා ඇලිලා හරි ගැටිලා හරි හදා ගැනීමත් දුකයි කියන එකයි මේ පෙන්නන්නේ. ලෝකේ සකස් කිරීමම දුකයි කියන එතන තමයි මෝහය. ඔව්. සංඛාර දුක්ඛ සංඛාරේ සකස් කළාට පස්සේ ඒකට ඇලෙනවා ගැටෙනවා එකමතුව මත පිට අර සාපේක්ෂක දුක එනවා ලෝකෙටයි ඉතින්. සමහර සංස්කාර හොඳයි සමහර සංස්කාර හොඳ නැති වෙනවනේ. ඒ කතාව ලෝකෙටයි ඉතින්. ඒක නෙමෙයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒ දෙකම හටගන්නේ මේ සංස්කාරය මතනේ. අවිද්‍යාවෙන් ඕක සකස් කරපු හින්දානේ මෝහය කියන තැන. දැන් සක්කාය දිට්ඨිය තියෙන්නේ මොකක් හින්දාද කියන එක බලන්න ඕන. සක්කාය දිට්ඨිය තියෙන්නේ මොනව හින්දාද? රූපයක් තියනවා නම් සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? තියනවා නම් තමන්ගේ සක්කාය දිට්ඨිය තියනවද නැද්ද බලා ගන්න හොඳම විදිහ. රූපය බාර ගන්නවා කියන්නේ ඒ කියන්නේ සමුදේ පෙන්වෙන්නේ නැහැ. සමුදේ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට සමුදේ පෙන්නකොට සක්කාය දිට්ඨියට ඉන්න බෑ. පිටින්න බැරි වෙනවා. රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා පෙන්වන්න දක්ෂකම තියෙනවා නක් කටපාඩමෙන් නෙමෙයි. තමන්ට ප්‍රත්‍යක්ෂ විදිහටම මේක පෙන්වන්න පුළුවන් නම් එතකොට සක්කාය දිට්ඨිය පිටින්න බෑනේ. දැන් අවිද්‍යාව මතයි රූපේ කියන තැනට ආවහම නේද? ඒ වතුරේ හදපු බල්ලෙක් වගේ හැදෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි හැදෙන්නේ මොඩකම මතයි කියලා පෙන්වන්න හැකියාව තියෙනවා නම් ඒ හැබැයි මතක තියාගන්න. දැනුමකින් නෙමෙයි කටපාඩමකින් නෙමෙයි. තමන්ට මේ භාවිතයේ තුලින්ම ඒක එන්න ඕන. ඒ රූපයට මුලා වෙන්න විදිහක් නැහැ. රූපේ මම කියලා ගන්න විදිහක් නැහැ නේද? ඒතකොට අවිද්‍යාව මතනන් රූපේ නේද? ඒ රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න විදිහක් නැති වෙනවා. රූපය පිරිසිදු දකින්නකොට වේදනාව පිරිසින් දකිනකොටත් පිරිසින් දකිනවා කියන්නේ අර සමුදය දකිනවා කියන එක. මේ ඇතිකල්ලි මේවි. මේ නැත්තම් හොවෙන්න බෑ කියන ධර්මතාවය. ඒක දකිනකොට වේදනාව නිසා සක්කාය දිට්ඨියක් තියුණා නම් ඒක පිහිටන්න බැරි වෙනවා. වේදනාව හොයන්න කලින් රූපේ හොයන්නකො. ඒක වේදනාව අවබෝධ වෙනවා. දැනට වේදනාව හොයන්න ගිහින් රූපෙට දාගන්නවා. ඒකයි රූපේ පිරිසිදු දකින්නකොට වේදනාව පිරිසිදු දකින්න පුළුවන්. රූපේ ඉතුරු කරගෙන වේදනාව හොයන්න ගියාම ඔය තෝරගන්න බෑ. හරිද? දැන් රිදීමක් ගැන බලන්න. කොන්ද රිදෙනවා. දැන් කොන්ද කියලා රූපෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. ඒතරු ඉතින් වේදනාවේ ඇත්ත දකිද්දී යනවා මේ රූපේ මුලාව තියාගෙන. ඒක තේ ඒකයි කායනුගස්සනාව වඩන්න කියන්නේ. ඒ රූපේ පිරිසිදු දකිනකොට වේදනාව ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක අවබෝධ වෙනවා. බය වෙන්න එපා. දැන් දැනගත්තා කියන එකක් ඕනේ නැහැ. ඒකයි කිව්වේ එක සතිපට්ඨානයක් හරියට වැඩෙනකොට හතරම වැඩෙනවා. ඒක Taman කැමති වුණත් නැති වුණත් එහෙම තමයි. මුල හරියට කළොත් ඒක එහෙමයි. මුල වැරදුනොත් නම් ඒකක්වත් වැඩෙන්නේ නැහැ. වැඩුණා කියලා හිතා ගන්නවා විතරයි. අගෙන බුද්ධ දේශනාවට අදාළව වෙන්න ඕන. අපි සතිපට්ඨානෙ වඩනවා කියලා අපිට හිතෙන එක වඩලා හරියන්නේ. හොඳට තේරුම් ගන්න ඕන සතිපට්ඨානෙ පටන් ගන්නෙ කොතනින්ද? සතිපට්ඨාන භාවනාව. සමුදය ධම්මානුපස්සී කියන තැන. ඔතන වැරදුනොත් සතිපට්ඨානෙ පටන් ගන්න බෑ. ඕනෝක තමයි මේ හරියට හොඳට හොයන්න ඕන. මොකද එතන වැරදුනොත් ඊළඟ ටික වරදිනවම. එකයි මම මේ එතනම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. වරද්ද ගත්තෙත් ඔතන. ඒ සමුදය ධම්මානුපස්සී කියන එක අපි යන්න ඕන බුද්ධ දේශනාවට ගැළපි ගැළපි තමන් තුලින් සමුදය කියන තැනට යනකම් යන්න ඕන. ඒකත් අවිද්‍යාව දක්වා සමුදය ගියොත් වරදින්නේ නැහැ. ඊට කලින් අහු වෙන සමුදේ ලෝකෙට අහු වෙලා ලෝකෙට ආйти. අවිද්‍යාව මතමයි. අජ්ජා පච්චා සංඛාරා කියන තැනට આવුත් වරදින්න විදිහක් නැහැ. හොඳයි එහෙනම් අපි එතනින් අවසන් කරමු. සතුට වෙන්න පුළුවන් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. පැය ගාණක් මේ කහගෙන හිටියා කියන්නේ සමාධිමත් හිතක් තිබුණා නැත්නම් ඒ අවධානය තියාගෙන ඉන්න බෑ. ඒවා මෙනෙහි කළා කියන්නේ ප්‍රඥාව වැඩෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ පෙර නොයසු විරු දහමක් නෙමන් දන්න එක නෙවෙයි. ඒකට ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අර තමන් කලින් දැකලා නැති ඒවා අවබෝධ වෙනවා. ඒකයි ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් වුණා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයන් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා මේ පින් තමන් කරපු පිනක් සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඊළඟෙම මේ ප්‍රස් පින් රැස් කරපු වෙලාවක ඒ පින් බලයෙන් කරන ප්‍රාර්ථනා හරියනවා. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බාන පත්තිය. නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා මා මේ බාල සමාගම. නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපේ මේ අවිද්‍යාව නැත්තම් නොදන්න කම හින්දා කරනවා සංකාර අජ්ජත්ත බහිද්ද කියලා සකස් කරනවා. ඒතර මේ සියලු සංකාර සබ්බේ සංකාරා එය අනිත්‍ය බව ප්‍රඥාවට පේන්න, දුක බව ප්‍රඥාවට පේන්න යදා පඤ්ඤාය පස්සති. එයාගේ මේ ධම්ම සබ්බේ ධම්මා අනත්ත බව ප්‍රඥාවට පේන්න. මේ හිතට අරමුණ වෙන දේවල් තමයි ධම්ම කියන්නේ. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඕව නොදන්නකම හින්ද දුකක් ඇති වුණා නම් අන්න ඒ දුක ගැන කලකිරෙනවා. අතන ඉබ්බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. පෙරුවන් සරණයි හැම දෙනාටම.